ගරු ආර්.එම්. ගාමිණී රත්නායක නියෝජ්‍ය ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 9ක කාලයක් ලැබෙනවා. මන්ත්‍රීතුමා.
ගරු නියෝජ්‍යකාරක සභා සභාපතිතුමියනි, ණය කළමනාකරණ පනත හා විදේශ විනිමය පනත සහ සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය යන නියෝග මේ පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීම සඳහා කෙරෙන විවාදයේදී මං හිතන්නේ මතුවෙච්ච කාරණා ගණනාවක් තියෙනවා. සහ මීට ප්‍රථම මේ පනත් කෙටුම්පත් ගෙන ඒමට බලපාපු ඓතිහාසික හේතු සාධකයන් මොනවද, ඒ පසුබිම මොකද්ද, පදන මොකද්ද කියන පිළිබඳ මං හිතන්නේ අපි සාකච්ඡා කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ 53න් ණය කළමනාකරණ පනත සහ විදේශ විනිමය පනත් දෙක සම්බන්ධයෙන් මම හිතන්නේ මම මගේ වැඩිපුර අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට හේතු වුණේ විශේෂයෙන්ම 2022 අවුරුද්දේ විශේෂයෙන්ම අපි බංකොලොත් රාජ්‍යයක් බවට පත් වුණාට පස්සේ, ලෝකෙ කඩාවැටිච්ච රටක් බවට පත් වුණාට පස්සේ, ලෝකෙ කිසි රටක් පිළි නොගන්න, ලෝකෙ කිසි රටක ණය නොදෙන, ලෝකෙ කිසි රටකින් ණයක් ගන්න බැරි අන්ත අසරණ රටක් බවට පත් වුණාට පස්සේ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල යම් මැදිහත්වීමක් කරලා අපේ රටේ මීට කලින් ගත ණය ක්‍රියාවලිය පිළිබඳ පළල් විමර්ශනයක් සහ පළල් අධීක්ෂණයක් කරා. ඒ පළල් විමර්ශනය සහ පළල් අධීක්ෂණය තුළ ලෝක බැංකුව විසින් නිගමනය කළ නිර්දේශ කීපයක් ඉදිරිපත් කරලා තිබුණා. එකක් තමයි ලංකාවේ ණය ගැනීම සහ ණය භාවිතය සම්බන්ධ කාරණයේදී ණය මුදල් අවභාවිතාවීම පිළිබඳ බරපතල කාරණා ගණනාවක් මතුවලා තිබුණා. ඒ විතරක් නෙවෙයි, ගන්න ණය ප්‍රමාණයට සාපේක්ෂව මීට ප්‍රථම ඒ ණය යොදවලා උපයන වත්කම් වල වත්කම් ප්‍රමාණය පිළිබඳ ගැටලු ගණනාවක් තිබුණා. ණය වැඩි, ණය උත්පාදනය කරලා උපය ගන්න වත්කම් ඊට අඩුයි. මේ පරස්පරතාවේ තිබුණා. ඊළඟට පාරිදුෂ්‍යභාවයකින් තොරව ණය ගැනීමත් ණය වියදම් කිරීමත් සිද්ධ වුණා. සායකයක් කැමැතිවරුන්ට, එක්ක අමාත්‍යාංශවලට, එක්ක ව්‍යවස්ථාපිත ආයතනවලට තමන්ට කැමති රිසි විදියට ණය අරගෙන ණය වැය කරන්න පුළුවන්කම තිබුණා. හැබැයි ඒක කොහෙවත් සටහන් වෙන්නෙත් නැහැ, කොහෙවත් දන්නෙත් නැහැ, රට දන්නෙත් නැහැ, මහ බැංකුව දන්නෙත් නැහැ. ඒ තත්ත්වයේ තිබුණා. ඊළඟට අනිත් පැත්තෙන් තිබුණා මේ ගන්න ණය සම්බන්ධයෙන් රට විසිරිච්ච ආයතනවල ආයතනගත වගකීම් ප්‍රමාණය. ඒ ආයතනගත වගකීම ණයට වග කියන්නේ කවුද කියලා නිශ්චිතව හොයාගන්න බැරි විසිරිච්ච වගකීම් සහිත ණය ගැනීමේ ක්‍රියාවලියක් පෞගිය කාලය තුල තිබුණා. ඒ වගේම නොගැලපෙන නීතිමය රාමුවන් ප්‍රමාණයක් තිබුණා. ණය ගැනීමට සහ ණය පියවීමට අදාළව ගැලපෙන්නේ නැති නීතිමය රාමුවන් ගණනාවක් තිබුණා. මේක ක්‍රමවත් විධිමත් විනිවිදභාවයක් සහිතව අධීක්ෂණයක් වෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි, ගත්ත ණය ප්‍රමාණය නියමිත පරිදි විනිවිදභාවයක් සහිත උපයෝග කරගත්තේත් නැහැ. ඒ අඩුපාඩුකම් ගණනාවක් තිබුණා. ඊළඟට අනිත් පැත්තෙන් ණය ගැනීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම වගකීමක් සහ වගවීමක් තිබුණේ නැහැ. දේශපාලන අධිකාරියට ඒක තිබුණෙත් නැහැ. රාජ්‍ය ව්‍යවස්ථාපිත මණ්ඩලවලට තිබුණෙත් නැහැ. ණය අරගෙන ණය කළමනාකරණය කරන්නේ කොහොමද කියලා නිශ්චිත ක්‍රමවේදයක් වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. සා තමා 2022 ලෝක බැංකුව විසින් නිකුත් කරපු නිර්දේශයක් සහ වාර්තාවකට අනුව මේ ණය සම්බන්ධයෙන් ණය නියාමනය කිරීමට අදාළව මං හිතන්නේ මේ පනත් කෙටුම්පතට අදාළ විදේශ විනිමය පනත සංශෝධනයට අදාළ නියෝග නිකුත් කරන්න නිර්දේශ නිකුත් වෙන්නේ. ඒ අනුව 2024 අංක 33 දරන පනත සහ 2024 ජුනි 18 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරපු 2024 නොවැම්බර් 25 වෙනිදා සිට බලාත්මකව ක්‍රියාත්මක වෙන මේ ක්‍රියාවලිය තුළ විධිමත්ව ලංකාවේ මෙතෙක් ණය ක්‍රියාවලියට අදාළව සියලු කටයුතු අධීක්ෂණය කරන්න අදාළව රාජ්‍ය ණය කළමනාකරණ කාර්යාලයක් පිහිටුවීම මූලික අරමුණ බවට පත් වෙන මේ නියෝගයේ මූලික සංශෝධනය තුළ. එතකොට රාජ්‍ය ණය කාර්යාලය පිහිටුවීම, ඒ වගේම රාජ්‍ය ණය කළමනාකරණ කමිටුවක් ස්ථාපිත කරලා රටක් හැටියට මින් ඉදිරියට අපි ගත්ත ණය වගේම ඉදිරියට ගනු ලබන ණය පිළිබඳ ක්‍රමවත් විධිමත් සැලැස්මක් සහිත ක්‍රමවේදයකට ඒ ණය ක්‍රියාවලිය අනුගමනය කරන්න අදාළ කරන අධීක්ෂණ ක්‍රියාදාමයකට අවශ්‍ය කරන මූලික පියවර තබන්න තමා මේ නියෝග සංශෝධනය හරහා බලාපොරොත්තු වෙන්නේ. මෙතෙක් කාලයක් රටේ ණය ගැනීමේ ක්‍රියාවලිය අවිධිමත්ව විතරක් නෙවෙයි අයාලේ යන ස්වභාවයක් තිබුණා. ඒ අයාලේ යන ස්වභාවයේ සිට විධිමත් ක්‍රමවේදයක් සහිතව රටේ නිවැරදි ක්‍රමවේදයකට ණය ගැනීමත් ණය පියවීමත් ඒකට අවශ්‍ය කරන මඟ පෙන්වීම මැදිහත් වීම මහ බැංකුව සහ මහ භාණ්ඩාගාරය විසින් සිදු කිරීමට අවශ්‍ය කරන නීතිමය රාමුව සකස් කිරීම තමයි මේ පනත් කැටුම් පත තුළ සිද්ධ වෙන්නේ. ඒක සිද්ධ වෙන්නේ මීට කලින් රටේ ආර්ථිකය තුළ අපේ රටේ ආර්ථිකය තිබුණ තැන කොතනද? ඒ තිබුණ තැන ඉඳලා අද අපි ඇවිල්ලා තියෙන කොතෙන්ටද?
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක්.
ඒ අද අපි ඇවිල්ලා තියෙන කොතෙන්ටද කියන කාරණේ තවද අනේට යොමු කරමින් සැලකිල්ලට ලක් කරමින් මේ කාරණේ මතු කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ තමයි එකක් තමයි ආර්ථික වශයෙන් අස්ථාවර වැටුණු රට, බංකොලොත් වෙලා තිබිච්ච රට, අපි බාර ගන්නකොට නතර වෙලා තිබිච්ච රට මේ මාසයක් වෙන කෙටි කාලයක් ඇතුළත රටේ ආර්ථිකයේ ස්ථාවර මට්ටමකට ගේන්න පුළුවන්කම අපිට ලැබුණා. ඒ නිසා මේ 2025 වසරේ දිවයිනට පැමිණ සංචාරක කර්මාන්තය පැත්තෙන් ගත්තත් රටේ ආර්ථිකම දත්ත එක ගත්තත් රට ස්ථාවර ශක්තිමත් ආර්ථික ගමනකට අවශ්‍ය කරන මූලික අඩිතාලම ශක්තිමත් කරලා තියෙනවා. ඒ අනුව 2025 සංචාර කර්මාන්තය පැත්තෙන් ගත්තොත් එහෙම ඊයේ වෙනකොට අපේ රටේ ගෙවිච්ච මාසය ඇතුළත 15 ලක්ෂ වෙනි සංචාරකයා රටට ගෙන්න ගන්න අපට පුළුවන්කම ලැබුණා. සංචාරක ව්‍යාපාරය ඇතුළේ ගෙවිච්ච මාසය ඇතුළත අපි දැවැන්ත වර්ධනයක් අත්පත් කරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි, රේගු රාජ්‍ය ආදායම උත්පාදනයේදී ගත්තොත් රේගු ඉතිහාසයේ මාසයක් ඇතුළත ලැබූ ඉහළම ආදායම ජූලි මාසයේ ලබලා තියෙනවා. ඒ රුපියල් බිලියන 235ක ආදායමක් ගෙවිච්ච රේගු සමස්ත ඉතිහාසය ඇතුළතම වැඩිම රේගු ආදායම ගිය මාසය තුළ රටේ ආර්ථිකය තුළ ස්ථාපිත කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, 2025 වසරේ පළවෙනි මාසය තුළ වරාය රුපියල් මිලියන 24,418ක ලාභයක් උපයලා තියෙනවා. එය 2024ට සාපේක්ෂව 66%ක වර්ධනයක්, ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ පළවෙනි මාසය තුළ වරාය අධිකාරිය විතරක් තමන්ගේ ආදායම 66%කින් වැඩි කරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි, පළවෙනි මාසයක කාලේ වකවානුව තුළ අවුරුද්ද මේ ගෙවිච්ච මාසය ඇතුළත ඍජු විජය සායතන ඇමරිකානු ඩොලර් බිලියන 507ක් රටට අලුතින් ආයෝජන ආරම්භ කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මම අවසන් කරනවා, රටේ ආර්ථිකය ස්ථාවර වෙලා තියෙනවා. ආර්ථිකය ස්ථාවර වුණා විතරක් නෙවෙයි, රට ශක්තිමත් ආර්ථික ගමනකට මූලික අදිටාලම දැමුවා. ඒ විතරක් නෙවෙයි, ඒකට අවශ්‍ය කරන මූලික පදනම දේශපාලන ස්ථාවරත්වය අතිනුත් ගොඩනගලා තියෙනවා. ඒ නිසා විපක්ෂයට සුසුම් වෙලන්න පුළුවන් මාස 3න් වැටෙනවා, මාස 6න් වැටෙනවා, මාස 9න් වැටෙනවා කියලා සීන දකින්න පුළුවන්. මේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ගොඩනගපු ආර්ථික ස්ථාවරත්වයත් දේශපාලන ස්ථාවරත්වයත් විපක්ෂයට වටන්න නෙවෙයි, වටන්න හිතන්නවත් බෑ කියන කාරණේ මතක් කරමින් ශක්තිමත් ගමනකට අවශ්‍ය ආර්ථික අඩිතාලම ගොඩනැගුවා කියන කාරණේ මතක් කරමින් මෝනියන් දෙතම්.